Vedrimana, you have 9 minutes.
Bomasuti Neojakarka Sabha Sabhapatumani. ඊ හැන්දෑවේ ඩිය රාජපක්ෂ ගුණසමරූ දේශනයට ගිහිල්ලා පදනම් ආයතනයෙන් එළියට එනකොට මාධ්‍ය සහෘදීන් පිරිසක් ඇවිල්ලා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. එක මාධ්‍ය සහෘදෙක් මගෙන් ඇහුවා වැට් එක 18% කරපු අයවැයට ඡන්දෙ දෙන්නේ කොහොමද, ඡන්දෙ දීලා සමාජයට මුණ දෙන්නේ කොහොමද කියලා. මම පෙරලා ප්‍රතිචාර දැක්වුවා. වැට් එක 15% ඉඳලා 8%ට අඩු කළ නායකයව බලයෙන් පන්නපු සමාජයකට වැට් එක 18%ට වැඩි කරපු වෙලාවේ මුණ දෙන්න එකතකින් බැරි ගමකුත් නැහැ කියලා. ඒකනේ උනේ. අද 17 වෙනිදා මීට අවුරුදු 4කට පෙර අද වගේ දවසක අපි අභිනව ජනාධිපතිවරයා දිවුරුම් දෙන හෙට තියන්න තියෙන උත්සවයට ලෑස්ති වෙන වෙලාව මේ. අර නාලගොඩ හේවා මැතිතුමත් එයා පැත්තේ ඉන්නවා. මේ මැතිවරණ ව්‍යාපාරේ බොහොම තීරණාත්මක කාර්යභාරයක් කර කෙනෙක් එතුමා. අපි ගෝඨාභය ජනාධිපතිතුමාව දුරේට පත් කරගන්න ඡන්ද ගණන් කළා ඉවරයි මීට අවුරුදු 4කට පෙර අද වගේ දවසක මේ වන විට. ගරු කාරක සභා සභාපතිතුමනි, එදා වැට් එක 15% වටකලා විතරක් නෙවෙයි ආර්ථික සේවා බද්ද, බැංකු හරබද්ද, කොටස් වෙළඳපළ ප්‍රාග්ධන ලාභ බද්ද, පොලියමත් අය කරන රැඳවුම් බද්ද, උපයන විට ගෙවන බද්ද, මේ පේයි ටැක්ස් එක අද ගොඩ දෙනෙක් කතා කරන මේ බදු සම්පූර්ණයෙන්ම අහෝසි කරන. එවගේම විදුලි සංදේශ බද්ද 25%කින් විතර අඩු කළා මගේ මතකයේ නිවැරදි නම්. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හා සම්බන්ධ බදු 128 ඉඳලා 14%කට අඩු කළා. අවසානයේදී ගෝඨාභය රාජපක්ෂ ගෙදර ගියා. මේ අයවැය පිළිබඳව කතා කරන අවස්ථාවේ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම මේක අදාළයි මේ රටේ ආසන්න වශයෙන් 13 ලක්ෂයකට, විශ්‍රාම වැටුප් වැඩි කිරීම අදාළයි ආසන්න වශයෙන් 107%කට, අස්සසුම ප්‍රතිලාභයේ ආසන්න වශයෙන් මිලියන 2කට අදාළයි, ආසන්න වශයෙන් පවුල් මිලියන 4කට මේ ලැබෙන සැනසිල්ල පිළිබඳව මම ජනාධිපතිවරයාට ස්තුති කරන්න කැමතියි. මොකද මේවා අපි දිස්ත්‍රික්ක විදියට අපේ මිනිස්සුන්ට මේවා ලැබෙන නිසා. කරු සභාපතිතුමනි, මේ රටේ ආර්ථික අර්බුදය පිළිබඳව එක එක විග්‍රහයන් විවිධ අර්ථකථන තියෙනවා. මේ ආර්ථික ප්‍රශ්නය පිළිබඳව කවුරුවරෙන් මගෙන් ප්‍රශ්න කළොත් ඊට අදාළ මට මගේ විග්‍රහයක් තියෙනවා. මම යෝජනා කරනවා මේ සභාවට මේ කතාව මේ මොහොතේ දකින්න ඔබට, තව කුහරි ප්‍රචාරය වුණොත් එය කියවන දකින්න ඔබට මේ මතය සමග එකඟ වෙන්න පුළුවන්ද කියලා ඔබ කල්පනා කරන්න. මම විශ්වාස කරනවා නිදහස් ශ්‍රී ලංකාව වසමත් වෙනවා බාහිර කම්පනයක් දරාගත හැකි මට්ටමේ ආර්ථිකයක් හදාගන්න. මං කියන්නේ උදාහරණයකට බාහිර කම්පනයක් විදිහට කොවිඩ් ගත්තොත්, එවැනි බාහිර අනපේක්ෂිත කම්පනයක් දරාගත හැකි ආර්ථිකයක් හදන්න අපි අසමත් වෙනවා. ඒ අසමත් වීමට නිදහස් ශ්‍රී ලංකාවේ පාලකයෝ තැන් තුනකදී වග කියනවා. එක, මේ රට කාර්මීකරණයකට ඔසවා තබන්න අසමත් වෙනවා. දෙක, මේ රට යපනයන විවිධාංගීකරණය සම්බන්ධයෙන් දුර්වලයි. අපි සාම්ප්‍රදායික අපනයන ක්ෂේත්‍ර කිහිපයක හිටියේ. අනික ඉතාම අතාර්කික සුබසාධන සේවාවන් පවත්වාගෙන ගියා. ඒ පාලකයෝ. සමාජයේ පැත්තෙන් වග කියන්න ඕන තැන් කීපයක් තියෙනවා. ඔන්නම් නිදහසෙන් අවුරුදු කීපයකට පස්සේන 53 හර්තාලේ ඉඳලම කියන්න පුළුවන්. තීරණාත්මක තැන් කීපයක් කිව්වොත් 71 කැරල්ලෙන් අහිමි වෙච්ච තත්ත්වය, 83 කළු ජූලිය විසින් අහිමි කළ කොටස, 88-89 භීෂණ සමය විසින් අහිමි කළ කොටස සහ අවස්ථා, 30 අවුරුදු ප්‍රභාකරන්ගේ LTT සාහසිකත්වය විසින් අහිමි කළ ප්‍රමාණය සහ අවස්ථා, සුනාමි ඛේදවාචකයේ විසින් අහිමි කළ දේ සහ අහිමි කළ අවස්ථා, මේ සියල්ලත් මේක ඇතුලේ තියෙනවා. ඊට අමතරව 2015-2019 අවුරුදු 4 මාසේ ආණ්ඩුව මේ රටේ ජාතික ආර්ථිකයේ නිරෝගී භාවය මනින ආර්ථික දර්ශක සියල්ලෙම ඉතාම නරක තත්ත්වයක් ඇති කළේ. ජාතික ආර්ථිකයේ නිරෝගී භාවය වෙනුවෙන් ඉහළ දැමිය යුතු සියලු දර්ශක පහළ දැම්මා. ආර්ථිකයේ නිරෝගී භාවය වෙනුවෙන් පහළ දැමිය යුතු සියලු දර්ශකයන්නේ රටේ ආර්ථික දර්ශකයන් ඉහළ දැම්මා. ඒ තමයි කාරණාංක දෙක මේ ආණ්ඩුව ඒ අවුරුදු හතරමාර ගත කළ විදිහ. ඊට පස්සේ ප්‍රශ්නේ තමයි මං අර කියන බාහිර අනපේක්ෂිත කම්පනයේ කොවිඩ් ව්‍යසනය. මේකේ අහිමිවීම්, අහිමි වුණු ප්‍රමාණයන්, අහිමි වුණු අවස්ථාවන් පිළිබඳව මේ සමාජයට විග්‍රහයක් නැහැ. ඒ වගේමයි අතරමැදක කාරණාවක් ගන්නවා 2019 බලයට පත් වුණු ආණ්ඩුව විසින් කරපු බදු අඩු කිරීම. බදු අඩු කරන අවස්ථාවේ කොවිඩ් වසංගතයක් පිළිබඳ හොඩුවාවක්වත් තිබ්බේ නැහැ. ඊට පෙර අවුරුදු හතරමාර කාණ්ඩ විසින් ඇති කළ ආර්ථික හිරවීමෙන් මේ සමාජෙන් නිදහස් කර ගැනීම වෙනුවෙන් ආර්ථික යම් ප්‍රසාරණයක් අපේක්ෂාවෙන් යම් යම් ශේෂ්ත්‍රවලට සහනයක් දීමේ අපේක්ෂාවෙන් ඒ බදු අඩු කිරීම කරනවා. අදු කරපු බදු නැවත වැඩි කරන්න අවස්ථාවක් ඉන්නේ නැහැ. ඊට පස්සේ කොවිඩ් ව්‍යසනය විසින් ආර්ථිකය සහ ජන ජීවිතය ඉතාම නරක තත්ත්වයකට, ඉතාම ගැටලු සහගත තත්ත්වයකට අද දානවා. මගේ තර්කය තමයි ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, මේ සමාජයේ දිගින් දිගටම අසමත් වෙනවා. ප්‍රශ්නයක් සාකච්ඡා කිරීමේදී ඊට අදාළ තත්ත්වයන්ට සාපේක්ෂව ප්‍රශ්න විග්‍රහ කරගන්න. ඒ පැවති තත්ත්වයන්ට සාපේක්ෂව ප්‍රශ්නේ විග්‍රහ කරගත්තේ නැත්නම් අපි ප්‍රශ්නේ වල්ගෙන් තමයි අල්ලගන්නේ. එතකොට උත්තරයක් හොයාගන්න වෙන්නේම නැහැ.
Honorable member, you have 2 more minutes.
මම අවසන් කරන්නම් සභාපතිතුමනි. මම මේ කියන්න හදන්නේ මේ සමස්ත සමාජයට, මේ පාර්ලිමේන්තුවේ විපක්ෂයට විතරක් නෙවෙයි, පොදුවේ සමස්ත සමාජයට මම කරන යෝජනාව ප්‍රශ්නයක් පැවති තත්ත්වයන්ට සාපේක්ෂව නිවැරදිව විග්‍රහ කරගත්තේ නැත්නම් අපි මීට වඩා අමාරු වෙටෙනවා. සභාපතිතුමනි, ලස්සන උදාහරණයක් කියන්නම්. මේ අපරදිග සාහිත්‍යයේ එක්තරා හරි රස වැකි හැදිච්ච නිමිත්තක් මේක. හොන්ඩුරාස් රාජ්‍යයේ තියෙනවගරු සභාපතිතුමනි චොලුටිකා කියලා පාලමක්. චොලුටිකා පාලම දැන් තියෙන්නේ එක පැත්තක. පාලම යටින් යන්න ඕන චොලුටිකා ගඟ යන්නේ ඊට මීටර් 100ක් 200ක් විතර ටිකක් එහැ. අද චොලුටිකා පාලම ළඟන යන මිනිහෙක්ට හිතෙයි මුන්ට පිස්සුද ගඟ අතන තියෙද්දී පාලම මෙතන හැදුවි කියලා. පාලම හදන්නේ 930 විතර. 998 මේ හොන්ඩුරාස් රාජ්‍ය ඇතුළු මේ කලාපේම මිචි කියලා බරපතල සුලි කුණාටුවකට අහු වෙනවා. මේ සුලි කුණාටුව විසින් ගරු සභාපතිතුමනි මේ චොලුටිකා කියන ගඟේ ගමන් මාර්ගය වෙනස් කර. එතකොට පාලම මෙතන, ගඟ අතන. හැබැයි මිචි සුලි කුණාටුව නැමැති පැවති තත්වයට සාපේක්ෂව මේ ප්‍රශ්නේ දිහා බලන්නේ නැතිව යකෝ ගඟ අතන පාලම මෙතන කියලා කවුරු හරි කිව්වොත් අපිට කොයිතරම් මේ ප්‍රශ්නේ පැටලෙයිද? මම යෝජනා කරන්නේ ගරු සභාපතිතුමනි සමස්ත සමාජයට අපි මේ ප්‍රශ්නවලින් ගොඩේමේ පළමු සමාරම්භක මොහොත තමයි ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න එක. ස්තුතියි ගරු නියෝජ්‍ය සභාපතිතුමනි.
Honorable Nalagagodahewa.
ඉස්සමට පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. එතුමා කතාවේදී සඳහන් කරා මේ බදු අඩු කිරීම සම්බන්ධයෙන් මමත් දන්නවා කියලා. මට විනාඩියකට ගන්න මට බාධා කරන්න එපා. මේ සජීව මන්ත්‍රීතුමා මම ඔය සිද්ධිය කියන්නට උනේ කොහොමද උනේ කියලා මම හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සම්පූර්ණ දැනුම ඇතුව ඔය බදු අඩු කිරීම කරා කියලා. එතුමාත් මහින්ද රාජපක්ෂ මහත්මයාත් බැසිල් රාජපක්ෂ මහත්මයාත් කියන තුන් දෙනාම හැමතිස්සෙම කරපු වරද තමයි හරියාකාරව තමුන් නොදන්නා විෂයක් සම්බන්ධයෙන් ආචාර්ය පී.බි. ජයසුන්දර මහතා මත අවශ්‍ය ප්‍රමාණයට විශ්වාසයෙන් තබා ගැනීම. මට අද වගේ මතකයි ඔය බදු අඩු කිරීමේ ලේඛනය ඇවිල්ලා අපි සෞභාග්‍ය දැක්ව ප්‍රතිපත්ති ප්‍රකාශය හදවන වෙලාවේ ගෝඨාභිරාජ පක්ෂ මහත්තයා දුන්නාම මම ගොස් මේක නම් කීරොත් කරන්න එපා, මේක අපි ගණනය කරලා නැහැ, මේක ප්‍රතිඵල අපි දන්නේ නැහැ, කරුණා කරලා මේක දාන්න එපා කියලා. නමුත් අවසානයේදී පිටපත එළියට එනකොට ඒකේ තිබුණා. ඉතින් ඒ නිසා සිද්ධ වුණේ අත් වශයෙන්ම ඒ අයවත් නොදන්න අපි විරුද්ධ වෙච්ච දෙයක් ගිය නිසා තමයි බදු අඩු කිරීම ඒ තරම් ප්‍රමාණයකට ගියේ. බදු අඩු කරන්න ඕනේ, සරල කරන්න ඕනේ කියන දන අපි ඉන්නවා. හැබැයි ඒ නිසා විශාල බදු අඩු කිරීමක් කරන්න කියලා අපි කිසිම වෙලාවක අනුමත කළේ නැහැ.
Honorable Chandima Veerakodi, you have 10 minutes. Order,
Garu,
please.
Garu Niyojaka Karaka Sabha Sabha.
Order, please. Order, please. Honorable Chair.
Garu Mantua, mage velawa kapanne pa.
Okay.
Garu Mantuwani, me api aarthika vashayen bimata wetila inna mohotaka රටේ අනාගතය පිළිබඳ ප්‍රශ්න විසඳගන්න ක්‍රමයක් ගැන හිතාගන්න බැරි මොහොතක එකට එකතු වෙලා සාකච්ඡා කළා රටට නිවැරදි වූ ප්‍රතිපත්තිය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා වෙනුවට දිගින් දිගටම සුරංගනා කතාවක් ජනාධිපතිවරයා කොහේදෝ ලියාගෙන ඇවිල්ලා පාර්ලිමේන්තුව එක්ක කතා කරන්නේ නැතුව මුදල් කාරක සභාව එක්ක කතා කරන්නේ නැතුව නැවතත් ඉදිරිපත් කරලා තියෙනවා. මේ ලියවිල්ල විශාල මිලක් තියෙන ලියවිල්ලක්. මොකද පාර්ලිමේන්තුවේ මාසයක් වාද කරනවා විශාල මුදලක් වෙන් කළා. වෙනදත් ඒ පැන් සංග්‍රහය දෙන එක මේ පාර කෑමකුත් දුන්නා. ගිය පාර නම් ජනාධිපති සාක්කුවෙන් ගෙව්වා එකට, තේබියු එකට, මේ පාර සාක්කුවෙන් ගෙව්වෙත් නැහැ. අද මේ වෙනකොට මේ රටේ IMF එකෙන් වැඩපිළිවෙලක් දීලා තිනවා. ඒ වැඩපිළිවෙල මේ අයවැය යෝජනාව තුලින් රවට්ටලා තිනවා. මේ රටේ ජනතාව රවට්ටලා තිනවා. මේ රටේ නීතිය රවට්ටලා තිනවා. ආණ්ඩු පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු වන ඔබ රවට්ටලා නේ ඔබට ඇරලා තිනවා. ඒ වගේ අයවැයක් මේක. ඇයි මම එහෙම කියන්නේ? IMF එකෙන් කියලා තිනවා එකඟ වෙලා තියෙනවා IMF ගනුදෙනුවේ යම් යම් සීමාවල් ඇතුව වියදම් කරන්න කියලා. රෙවනිව් එක 13.3%කට ගේන්න කියලා තියෙනවා. නමුත් මේ අයවැය තියෙන්නේ 13%යි. වියදම 19.7%කට සීමාව කරන්න තියෙන එක යෝජනාවෙම තියෙනවා 22%ක්. තල දාපේක්ෂ නිෂ්පාදනයේ ප්‍රතිශතයක. පරතරය 6.4%කට ආරක්ෂා කරගන්න කියලා තියෙනවා. නමුත් මේ යෝජනාවට අනුව එක 9.1%. අනිත් පැත්තෙන් fiscal responsibility management පනත යටතේ 2003 අපේ බන්දුල ගුණවර්ධන මහත්මයා දිගින් දිගටම කතා කරපු දැන් එතුමා දන්නේ පහුගිය අවුරුදු 23ත් ඒ පනතට අනුකූලව කටයුතු කළා නෑ. අදත් කැබිනට් මණ්ඩලයේ ඉන්න එතුමා දන්නේ නැහැ 105% සීමාව මේ පනතේ මේ අයවැයෙත් ආරක්ෂා කරගන්න බැරි වෙලා තියෙනවා. ඒතර නීතියත් කඩලා තියෙනවා. IMF එකට කොකා පෙන්නලා තියෙනවා. ඒ අතර කියනවා IMF වැඩපිළිවෙල යටතේ ඊගාව ට්‍රාන්ච් එක එහෙම නැත්තම් ගෙවීම ලැබුණාට පස්සේ මේ රටේ ආර්ථිකය ගොඩ නැගෙනවා කියලා. IMF එක රවට්ටලා තියෙද්දි IMF එක පැහැදිලිව කාරණාවලදි ඇතුව කියලා තියෙනවා. දූෂණය විනිවිද පෙරන භාවය ඇතුළු මේ ආයෝජන ඉපයවීම පිළිබඳ ඉලක්කවලට යන්නේ නැත්තම් දෙන්න බෑ කියලා ජනතාව බලාගෙන හිටිය සහන ජනතාවට පෙන්වුවා සහන දෙනවා කියලා. මිනිසුන්ට කිව්වා දැන් අපි කියනවා 113ක අපේ රජ සේවකයන්ට රුපියල් 10,000ක පඩි වැඩි කිරීමක්. අපි කෝ 20ක්වත් ඕන අවමතරම්. හැබැයි ගණන් හදලා බලන්න මට වෙලා නැති හින්දා මං කියනවා හැම කෙනෙකුගේම කර මත අප්‍රේල් මාසේ ඉඳන් තමයි පඩි වැඩි කරනවා. කියන්නේ ජනවාරි මාසේ ඉඳන් එක්කෙනෙකුගේ කර මත රුපියල් 13,500ක බරක් වැඩි විය පුර වියදමක් පටවලා තියෙනවා මේ අයවැයෙන්. එතකොට කාටද මිනිස්සු තරවටලා නේද? මිනිසුන්ට කිව්වා විවිධ සුරංගනා කතා කිව්වා අපි කැමති අපේ කාන්තා ඇමතුමේ ඉන්නවා ඔබතුමිය අමාත්‍ය අමාත්‍යංශෙත් මුදල් විශාල ලෙස කපලා ගිය පාරත් එක බලනකොට ඔබතුමිය හොඳට වැඩක් කරගෙන ගියා. අධ්‍යාපන අමාත්‍යංශයේ දළ දේශයේ නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට ගිය අවුරුද්දේ 1.5යි සාමාන්‍යයෙන් 2යි මේ පාරේ 1.3ට අඩු කරලා තියෙනවා. අපි කොහටද යන්නේ? හැබැයි කියනවා හදනවලු විශ්වවිද්‍යාල. විශ්වවිද්‍යාල හදනවලු. විශ්වවිද්‍යාල යන දරුවන්ට මහ පොළ ගෙවලා නැහැ. හොස්ටල් ෆැසිලිටි නැහැ. 12,900ක් ලෙක්චරර්ස්ලා ඉන්න ඕනේ කියලා හඳුනගෙන තියෙනවා. දැන් 6,000ක්වත් නැහැ. මේවට විසඳුම් දෙන්නේ නැතුව පාසල් වල ඔබ දකින්න ඇති මේ අදත් දාලා තිනවා ප්‍රශ්නගත පාසල් 78ක්ද කොහෙද තිනවයි කියලා කඩන් වැටෙන්න ඕන මෙන්න. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙද්දි මේ මොනවද මේ කතා කරන සුරංගනා කතා? ඔබතුමත් නීතිඥවරේ. ඔබතුමා දන්නවා අපි හරි කැමති අර ෆ්ලැට් වල ඉන්න මිනිසුන්ගේ ඒ ඔප්පු ටික දෙනවනම්. හැබැයි ඔප්පු දෙන්න කලින් මේ රටේ තියෙන කොන්ඩොමිනියම් ඔතොරිටි කියලා එකක්. ඒ ආයතනයේ සහතිකය ලැබෙන්නේ නැත්තම් කිසිඳු මේ මොනවාද අපාර්ට්මන්ට් එකකට ඔප්පු දෙන්න බෑ. ඒවා දෙන්න නම් අනුමැතිය දෙන්න නම් ෆයර් සිස්ටම් එකක් තියෙන්න ඕන. මේ පයිප් පීලි ඒ සියල්ල ක්‍රමානුකූල වෙන්න ඕන. මේ දුප්පත් අහිංසක මිනිස්සු ජීවත් වෙන මහල් නිවාසවල ඒ තත්ත්වයක් නැහැ. ඒ සඳහා රජය මුදල් වෙන් කළත් නැහැ. ඒ මිනිසුන්ට මුදල් ඇත්තෙත් නැහැ. හැබැයි මිනිසුන්ට සුන්දර කතාවක් කියලා අනේ අහිංසක මිනිස්සු රබනුත් ගැහුවා. අපි කියන්නේ මිනිසුන්ට ඒ ඔප්පු ටික හදලා දෙන්න. ඒ සඳහා මැදිහත් වෙන්න. හැබැයි බොරු කරලා රවට්ටන්න එපා. දැන් දෙනවලු ඔප්පු දෙන්න ඕන. මේක මේ වැඩපිළිවෙල ආරම්භ කරේ එදා දිමුජාරත්න ඇමතුමා ආරම්භ කරා. රාජිත සේනාරත්න ඇමතුමා ක්‍රියාත්මක කරා. ගායන්ත කරුණාතිලම් ඇමතුමාත් ඒක කරගෙන ගියා. හැබැයි මේ කරන්නේ මොකද්ද? කරන්න හදන්නේ ඩිජිටල් සර්වේ එකක් කරලා උඩ ඉඳලා බලලා මායින් හදලා ඔප්පුවක් දෙන්න. දෙයනේ අපි ජීවත් වෙන්නේ ශ්‍රී ලංකාවේ. මායින් ආරවුල් නැද්ද? මෙදා තිබිච්ච ඉඩම දාද තියෙන්නේ. ඒ ඉඩම දැන් කී දෙනෙක් ඉන්නවද? මේ විදිහට ඔප්පු දුන්නයින් පස්සේ ප්‍රශ්න විසඳෙනවද? මේ ප්‍රායෝගිකත්වයෙන් බැහැර වෙලා කරන මේ වැඩපිළිවෙල පිළිබඳව අපිට කියන්න තියෙන ජනතාව රවට්ටන එකක් නෙමෙයිද? ඒ විතරක් නෙමෙයි. එතුමා කිව්වා බොහොම උජාරුවෙන් තිරුකුණාමලේ ටැංකි සංකීර්ණය ආයෝජකයන්ට අවස්ථාව නොදීමෙන් හොරකමක් කරයි කියලා. කවුද හොරකම කරේ? මම එදා ඇමතිවරයා හැටියට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා. මේ පිළිබඳව අධ්‍යයනයක් කළා. ඒර්න්ස්ට් ඇන්ඩ් යංග් සමාගම රිටේන් කළා. බිස්නස් ප්‍රපෝසල් එකක් හදලා ටැංකි 8ක් CPC එකෙන් සංවර්ධනය කරන්නත් 15ක් IOC එකට දෙන්නත් ඉතිරි ටික ජොයින්ට් වෙන්චර් එකක් කරන්නත්. එවෙලේ ඒකට විරුද්ධ වුණේ කවුරුත් නෙමෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයා. අද මොකද්ද කරේ? අපි කැමති ආයෝජනයක් කරනවා නම් ඒකට ආයෝජන මුදලක් එන්න ඕන. මුදලක් එනවා නම් තමයි ලාභාංශ මොනවද ෂෙයර්ස් දෙන්න ඕන. දැන් මොකද කරේ? 49%ක් දුන්නා ඉන්දියාවට. ඉන්දියානු සමාගමකට 7-5ක් හරි ආයෝජන ගෙනවද? 7-5ක් හරි ගෙනවද? කරු මූලාරසරොන්ට මන්ත්‍රීතුමනි, ඔබතුමා බලන්න අදානියකට දුන්නේ අක්කර 3 ඩොලර් මිලියන 750ක ආයෝජනයක්. මෙතන තියෙනවා අක්කර 833ක්. මෙතන තියෙනවා ටැංකි සංකීර්ණයක් අක්කර 833ක් අක්කර 800ක් කියලා. ටැංකි ටික පැත්තකට කරත් ගණන් හදලා බලන්න ඩොලර් මිලියන 750ක් දුන්නා නම් ආයෝජකයා අක්කර 3කට ඩොලර් බිලියන 20ක් අපේ රටට ගේන්න තිබිච්ච අවස්ථාවක් නැති කරගත්තා. ඒ අවස්ථාව තිබුණා නම් ඒ ආයෝජනය ගෙනාව නම් අපේ රට මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. ඉතින් අපි කියන්නේ රජයට ව්‍යාපාර කරන්න ඕන කියලා අපි කියන්නේ නැහැ. හැබැයි මේ කරන කටයුතු විනිවිද පෙනෙන ආකාරයට තරගකාරීව රටට වාසියක් වෙන විදියට. දැන් පෙට්‍රෝලියම් එක සිනපෙක් එකට දුන්නා. ඔහේ දුන්නා. කිසිම ආයෝජනයක් නැතුව. මට විනාඩියක් දෙන්න කරුණු මන්තුමනි. ආයෝජනයක් නැතුව දුන්නා. සාමාන්‍යයෙන් මාසෙකට රුපියල් බිලියන 2-3ක් ලාභ ලැබුවා. බිලියන 36ක් 30ක් අවුරුද්දකට. හැබැයි දැන් තියෙන විදියට ලැබෙන්නේ කීයද? ටැක්ස් එක මිලියන 660යි. මිලියන 660යි. අපි කියන්නේ ආයෝජකයට දුන්නට කමන්නේ රටට ලැබිච්ච ආදායමවත් ලැබෙනවා නම් ලැබිච්චාදෑම නැති කරලා කිසිම ආයෝජනයක් නැතුව එන්න ඇරලා හිතවතුන්ට එන්න ඇරලා යාළුවන්ට කටයුතු කරන්න ඉඩ දීලා තියෙනවා. මේක සාධාරණද? ආයෝජන ප්‍රවර්ධනය ගැන කතා කරනවා. එතනින්ම මම උදාහරණයක් දෙන්නම් ගරු. ඇමතුමිය පෙට්‍රෝලියම් එකේ ලුබ්‍රිකන්ට් ප්ලාන්ට් එකට රුපියල් මිලියන 16ක් ආයෝජනය කළා BOT ප්‍රොජෙක්ට් එකක් අපේ කාලේ පටන් ගත්තා. අද ඒක ඒ ආයෝජකයා මැලේසියානු ජාතික ආයෝජකේ රුපියල් මිලියන 16ක් ගෙනල්ලා අද ඇමතිවරයා තමන්ගේ හිතවතුන්ට දෙන්න ඕන හින්දා බලපෑම් කළා මේක නාත්තලා දැන් යටින් ඇවිල්ලා බල කරනවලු ඩොලර් මිලියන එකට මේ ව්‍යාපෘතිය තමන්ගේ ලංකාවෙ ඉන්න හෙන්චයන්ට බාර දෙන්න. ඉතින් මේ වගේ තත්ත්වයක් අන්තර්ජාතික ආයෝජකයන්ට රජය මැදිහත් වෙලා ඇමතිවරු මැදිහත් වෙලා බලපෑම් කළා ඇති කරනකොට මේ රටට ආයෝජකේ ආයෝජනයේද අපේ රටට මොකද වෙන්නේ? ගරු මූලාශ්‍රාවුරු මන්ත්‍රීතුමනි අපි භයානක තැනක ඉන්නේ. අද අපේ ලෝකයේ ආදායමෙන් 72%ක් ණය පොලියේ වාරිකය ගෙවන්න වෙලා තියෙන එකම රට ලංකාව. වැඩිම මුදලක් ගෙවන්න වෙලා තියෙන රට ලංකාව. ඉතින් මේ වගේ භයානක තැනක ඉන්න අපි එකට එකතු වෙලා කතා කරලා මේ ප්‍රශ්නේ විසඳන්නේ නැතුව එක එක්කෙනාගේ ඒ වගේම මට කියන්න අවසර දෙන්න දැන් මෙතුමලා කිව්වා 2015 19 ආර්ථිකය කඩන් වැටුණයි කියලා. ඉතින් ඒකේ නිර්මාතෘ දැන් අපිට ආරාධනා කරා ඉදා මහින්ද රාජපක්ෂ මැතිතුමා කැබිනට් අමාත්‍යංශ වලින් අයින් වෙලා එන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා ආර්ථිකය කඩනවා. විශ්වාස භංගයක් එක්ක අපි ආවා. එතුමා පරද්දන්න. අද ඒ විශ්වාස භංගයක් එක්ක පරද්දන්න හදපු රටේ ආර්ථිකය දැනුත් කෑවයි කෑවයි කියන රනිල් වික්‍රමසිංහ මහත්තයා පුටුවේ වාඩි කරගෙන මේ රට ගෙනියන්න පුළුවන්ද? ඒකින්ද අපිට කියන්න තියෙන්නේ මේ රටට විනිවිද just one විනාඩියක් දෙන්න විනිවිද පෙනෙන ආර්ථික විනිවිද පෙනෙන ආර්ථික වැඩපිළිවෙලක් අපිට අනිවාර්යයෙන්ම අවශ්‍යයි. අන්තර්ජාතික සහයෝගය ලබා ගැනීමට හැකි වූ වැඩපිළිවෙලක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මේ රටේ අනාගතය තීරණය කරන්න පුළුවන් කණ්ඩායමක් මේ රට බාර ගැනීම අවශ්‍යයි. එහෙම නැතුව මේ යන වැඩපිළිවෙලේ ගියොතින් වෙන්නේ තව ටික කාලෙකින් අර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපේ මේ නාලක ගොඩේවා මහත්තයා දැන් කිව්වා අනේ එතුමාට තේරුම් නැතේ කියලා. ඉතින් මේ රටට වෙලා තියෙන්නේ මොකද්ද? කිසි දේ තේරුම් ගන්න නැති අඳුන් කුඳුන් උදවිය ගෙනල්ලා අදත් අපි ඒ අය ආරක්ෂා කරන්න අදත් අපේ මේ අයවැයෙන් සල්ලි වෙන් කරනවා ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂකයෝ 1000කට විතර. ඉන්න නිල නිවාසයක් දීලා තියෙනවා විතරක් නෙමෙයි පැංගිරිවත්ත පාරෙත් පාර යන්න බෑ දැනුත් දාලා තියෙනවා පොලිසියයි හමුදාවයි. ඉතින් මේ වගේ ගිහිල්ලා අපේ රට හදන්න පුළුවන්ද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. අපි සියලු දෙනාම එකතු වෙලා නිවැරදි මගට මේ රට ගෙන යමුයි කියලා යෝජනා කරමින් මම නිහඬ වෙනවා.
Thank you. Honorable Geetha Kumarasinghe, you have 10 minutes.
මූලාසනාරුඩ ගරු මන්ත්‍රීතුමනි, I think I also have to complain. 4 minutes, they said the 14 minutes I have. Now somebody must have stolen my another 4 minutes. Never mind. Rajya sevakayinte, Rajya sevakayinte, padiya vedikirim sambandhayen, deergha vashayenma, hama patthenma, labenne meka madi, mita wada, විශාල මුදලක් ලබා දීමට තිබුණා. ඔව් අපි කැමති ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි, අපි ඉතාම සතුටු වෙනවා රාජසේවකයන්ට මීට වඩා යමක් ලබා දෙන්න පුළුවන් වුණත්. හැබැයි අපි කියන්න ඕනේ මේ රාජසේවකයන්ට පරිවැඩි කිරීම හිතුමතේට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එක්කෙනෙක්ට කැමති විදිහට එක එක අවස්ථාවලදී කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අයවැය සම්බර්තාවය තබා ගනිමින් ඒ සඳහා පඩිය වැඩි කිරීම රුපියල් 10,000කට වඩා කරන්න ගියොත් බදු වැඩිවීමත් ඒ හා සමානවම වැඩි වෙන්නට බොහෝ දුරට ඉඩ තියෙනවා. එම නිසා අවුරුදු මං හිතන්නේ මම දන්න විදිහට 2015 ඉඳලා කවදාවත් පඩි වැඩිවීමකට ලක්නෝවුන රාජසේවකයා වෙනුවෙන් මේ රුපියල් 10,000ක මුදලක් ලබා දීම අතිශයින්ම 100%ක් නොවුනට අපි සතුටු වෙන්න ඕනේ. මොකද රාජසේවකයින් මං හිතන්නේ ලක්ෂ මිලියන මිලියන 1.3ක් අයගේ පවුල් එහා සමානව මිලියන ගණනක් පවුල් යැපෙන්නන් ඉන්නවා. මේ සියලු දෙනාගේම සේවය දෙස බලමු. හුඟක් අය තමන්ගේ ගම් පළාත්වල ඉඳලා නගරේ කරා උදේට පැමිණ තම සේවය නිම කරන අය. සමහරු ඉන්නවා රාජ්‍ය සේවය තම තමන්ගේ අහලපහලින් කරන එක අය. කෙසේ වෙතත් රාජ සේවකයා යනු අපි මේ තරමින් වූ මේ අයවැයින් රුපියල් 10,000 ඉස්සලා තිබුණ මුදලට වඩා රුපියල් 10,000ක් වැඩිවීමෙන් අනිවාර්යෙන් ඔවුන් 10,800 දක්වා රුපියල් 10,000ක් නිසා වැඩි වී තියෙනවා. ඒ එසේ කිරීම පිළිබඳව කතා කරනවත් සමගම අතිගරු ජනාධිපතිතුමාගේ අයවැයේ අවසාන ඡේදය තුළින් එතුමා ඉල්ලීමක් කරා මේ පාර්ලිමේන්තුවේ සිටින 225ම එකතු වී ඔවුන්ට කිසියම් තීරණාත්මක සංදිස්ථානයක් රටේ ආර්ථිකය රටේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා ගැනීමට එකතු වෙන්න කියලා. මම හිතනවා ක්‍රිකට් වෙනුවෙන් අපේ විපක්ෂයත් ආණ්ඩු පක්ෂයත් දෙකම ඉතාම ඕනෑකමින් එකට එකතු වෙලා එක කණ්ඩායමක් හැටියට කටයුතු කිරීමට පුළුවන් වුණා. මං හිතන්නේ මේ අවස්ථාවත් ඒ සියලු දෙනාටම එකට එකතු වෙලා කටයුතු කරන්නට ලැබිච්ච හොඳ අවස්ථාවක් කියලා. ඒක නිසා අපි සියලු දෙනාම එකට එකතු විය යුතුයි කියලා මෙවැනි අවස්ථාවක මම යෝජනා කරනවා. ඒ වගේම මෙතෙන්දී විපක්ෂයේ මන්ත්‍රීතුමෙක් කිව්වා කාන්තාවන්ට කිසිදු මේ දීමනාවක් මේ අයවැය නෑ කියලා. කාන්තාවන් වෙනුවෙන් වෙන් කරන ලද මුදල ගැන කතා කරද්දී බොහෝ දේවල් වග වෙන්නේ කාන්තාව මූලික කරගෙන. රජයේ සේවකයෝ දිහා බැලුවොත් කාන්තාව කොපමණ ඉන්නවද? එහෙම නැත්නම් පවුල් ඒකකය ගන්න, සෞඛ්‍ය ගන්න, අධ්‍යාපනය ගන්න, මේ හැම එකකම කාන්තාව තමයි. ද්‍රවිඩතාවය සිදු වුවොත් අය මූලික වශයෙන්ම දුක්ඛිත තත්යකට පත් වෙන්නේ කාන්තාව. එම නිසා මම විශ්වාස කරනවා කාන්තාව කට සතුටුදායක වෙන අන්දමට ඔවුන්ව ව්‍යවසායිකාවන් හැටියට ඉදිරියට යන්න ඔවුන්ට ණය ආධාර ලබා දීමේ වැඩපිළිවෙලක් දිගටම දියත් වෙනවා. අපි ඒක දිගටම කරනවා. අපි විශ්වාස කරනවා මාළුවෙක් අල්ලලා දෙනවට වැඩිය බිලිපිත්තක් දුන්නාම ඒකෙන් මාළු රසක් අල්ල ගන්න පුළුවන් කියලා. මේ රටේ කාන්තාවට සම තැන ඒ සඳහා අද බිල් එකකුත් ලෑසි වෙමින් යනවා පත්තෙන. අපි පුරුෂයා හා සමානවම කාන්තාවටත් ඒ සම අයිතිවාසිකම් සම වැටු සහ සම තත්ත්වයන් නිර්දේශ විය යුතුමයි. එහෙමනම් මේ හැම එකෙන්ම තමන්ගේ දරුව පාසලට යමනකොට දරුවට සපත්තු දෙක නෑ කියලා රජෙන් සපත්තු දෙක ලැබෙනකොට ඒ සඳහා සතුටු කඳුළු වගුරන්නේ අම්මා කෙනෙකුමයි. මුළු මහත් සමස්ත සමාජයේම ඉතිහාසයේ ඉඳලා කාන්තාව පාගා දමපු කාන්තාව පහත් කොට සැලකුව කාන්තාවට කිසිම ශක්තියක් නැති අයෙක් බවට කතා කරපු ශ්‍රී ලාංකික සංස්කෘතියක් ඇතුළත අපි ජීවත් වෙන බව අමතක කරන්න එපා. ඒ සියල්ල ගසා බෙසා අතෑර දමමින් අද බොහෝ කාන්තාවන් පෙරට පැමිණීමට පටන් අරන් තියෙනවා. ඔවුන් මේ යදම් වලින් බිඳ තිබූ ඒ සමාජ බැමි කඩාගෙන යන්න පුරුදු වෙලා ඔවුන්ට ඉදිරියට එන්න පුළුවන් වෙනතර උගත්කම අතින් ඔවුන් ඉදිරියට ඇවිත් තියෙනවා. දේශපාලන අතින් අපි කනගාටුවට පත් වෙනවා. අපිට ඉන්නේ 13 දෙනෙක් පමණයි කාන්තා නියෝජිතවරියන්. අපි ඇමතිසම කියනවා 50%කට වැඩිය කාන්තාවන්ට මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඉඩ දෙන්න කියලා. ඒ කාන්තාවන්ගේ නියෝජනය හැම පැත්තෙම වැඩි වෙන්න කාන්තාව ශක්තිමත් කෙනෙක් හැටියට සමාජගත වෙනවා. එහෙම නැත්තම් කවදාවත් ඈත අතීතයේ ඉඳලා කුවේණිගේ කතාව ගත්තත් එදා බෝගම්බර පිටිය ගිල්වලව මාපු කුමාරි හාමිලා ගත්තත් එහෙම නැත්තං එවැනි සියලුම සිද්ධීන් හමුවේ තෙරුණනේ කාන්තාව නිරන්තරයෙන්ම පහතර ඇද දමන සමාජ වාතාවරණයක් අපේ රටේ හැමදාම තිබුණ එක ගැන අපිට අවිවාදයෙන් වත් පිළිගන්න වෙලා තියෙනවා. ඒ දරුවන්ට දරුවන්ගේ දරුවන් පෙරපාසල. පෙරපාසල කියන්නේ දරුවන්ගේ අධ්‍යාපනයේ මූලික අඩිතාලම. අපි 155,000කට වැඩි පෙරපාසල් දරුවන් සඳහා උදෑසන ආහාර වේල දීමට ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා මේ අයවැයෙන්ද මුදල් වෙන් වී තිබෙන බව සතුටින් මම පවසන්න කැමතියි. ඒ 155,000 දරුවන්ට සෑම මාසකම 28 දිනක් අපි උදෑසන ආහාර වේල දෙනවා. ඒ සඳහා රුපියල් 60ක මුදලක් වෙන් කර ඇති බව ඉතාම ඕනෑකමින් පවසනවා. මොකද මේ වෙනකොටත් අපි පෙරපාසල් නවීකරණය කරන්න, පෙරපාසල් වලට අවශ්‍ය ගෘහ භාණ්ඩ ලබා දෙන්න, පෙරපාසල් වල දරුවන්ට අවශ්‍ය පොත් කට්ටල ලබා දෙන්න මෙවැනි වැඩ රාශියක් කරගෙන යනවා. ඉදිරියටත් ඒ වැඩ රාශිය දිගින් දිගටම කරගෙන යාමට අපි උදව් උපකාර කරනවා. මම තවත් දෙයක් බොහොම සතුටින් මේ අයවැය
ගැන
කුරුඳු වගාවට විශේෂ තැනක් දෙන කටයුතු කරන මුළු ගාලු දිස්ත්‍රික්කයේම බැලුවොත් ගාලු දිස්ත්‍රික්කයේ කුරුඳු වගා කරන්නන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් මේ රටින් බැහැර කුරුඳු යවනවා, පිට රටවල් වලට කුරුඳු යවනවා. එවැනි විදේශීය විනිමයක් මේ රටට ගේන කුරුඳු වගාව කෙරෙහි විශේෂයෙන් කටයුතු කිරීම පැසසිය යුතුයි. වගේම ගාලු දිස්ත්‍රික්කයේ ගංවතුර තර්ජනයෙන් ගාලු දිස්ත්‍රික්කයේ මුදවා ගැනීම සඳහා මුදල් වෙන්කර තැබීම ගැනද මම ඒ පිළිබඳව ඉතාම ඕනෑකමින් ස්තුතිවන්ත වෙනවා. අපිට ඒ ගාලු දිස්ත්‍රික්කයේ නැත්තම් අපි වහින කාලේ ආවහම ඒ ගංවතුරය වලින් යටවීමෙන් විශාල පිරිසක් හානියට පත් වෙනවා. වගේ ගොවිතැනුත් ඒ වගේ හානියට පත් වෙනවා. සංචාරක ව්‍යාපාරයේ නංවනවා යනු කියන එකෙන් එක කොටසක් අනිවාර්යයෙන්ම බෙන්තර කියන කොටසට අයිති වෙනවා. බෙන්තර කියන සංචාරක පුරවරය තමයි ලංකාවේ මුල්ම සංචාරක පුරවරය. ජන කලා කේන්ද්‍රය අද කඩාවැටිලා තියෙනවා. ඒ පිළිසකර කිරීමට ජනාධිපතිතුමන් විසින් ගරු ජනාධිපතිතුමන් විසින් මුදල් වෙන් කරලා තියෙනවා. දෙද්දුව ප්‍රොජෙක්ට් දෙද්දුව ඒ සංචාරක ව්‍යාපාරයේ විශාලතම ප්‍රොජෙක්ට් එකක් හැටියට ගත්තොත් විශාලතම දේ දෙද්දුව ප්‍රොජෙක්ට් එක. ඒ සඳහා මෙම අයවැයෙන් පූර්ණ මුදලක් වෙන් නූනත් ලැබී තියෙන මුදලින් ඉතුරු වැඩවල් සඳහා කිසියම් මුදලක් වෙන් කරගෙන ඒ දිගින් දිගටම මොකද සංචාරකින්ගේ පැමිණීම සංචාරකින්ගේ මේ රට හදන්න පුළුවන් කාරණා දෙකයි තියෙන්නේ. එකක් සංචාරකයෝ, දෙවෙනි කාරණේ මේ රටේ අහිංසක කාන්තාවෝ පිටරට ගිහිල්ලා සල්ලි උපයලා ගේන සල්ලි. ඒ දෙක විතරයි මේ රටේ ආර්ථිකයට
කෙලින්ම
ලැබෙන ප්‍රතිපාදන වෙන්නේ. ඒක නිසා අපි සතුටු වෙනවා. ග්‍රාමීය මාර්ග ටික හදන්න අපිට මුදල් ලැබිලා තිනවා. අපි ගමෙන් ගමට කියනවා මේ මාර්ග ටික සංවත්. හැබැයි මේ කපාට ගිහිල්ලා වලක වැටෙනවා. මම දැක්ක ඊයේ පෙරේද ටීවී එකේ පෙන්නනවා වලක මාළු බානවා. පාරේ වලක මාළු අල්ලනවා. ඉතින් ඒක නිසා මේ මාළු අල්ලන වලවල් තියෙන නම් නෙවෙයි ඒ හදන පාර හරි ප්‍රමිතියකට හරි විදියකට හදන්න කියලා හැම දිනාගෙන් ඉල්ලමින් මම මගේ කතාව නිහඬ වෙනවා.
Thank you. Honorable Hector Puhami, you have 10 minutes.
සුජාන්ත වෙනවා කෘෂි භාපති වෙනතුමාට අවස්ථාව ලබා දීම සම්බන්ධව විශේෂයෙන්ම 2024 අයවැය ඉදිරිපත් කරන මොහොතේ මම හිතනවා ගරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා හැටියට එතුමාගේ පළවෙනි ප්‍රකාශය බුද්ධ ධර්මය මුල් කරගෙන එතුමා කතා කරද්දී එතුමා කිව්වා අපායක් ගැන. එතුමාට හම්බුනේ අපායක් කියලා. ඒ කියන්නේ එතුමා පැහැදිලිව පොහොට්ටුව ආණ්ඩුවට ඇඟිල්ල දික් කරලා කිව්වා පොහොට්ටුවේ ආණ්ඩුව කියන්නේ අපායක් කියන්නේ. එහෙනම් අපායේ ඉන්න ඕන දෙවිවරු නෙමෙයි, අපායේ ඉන්න ඕන යක්කු සාමාන්‍යයෙන්. අපායේ නෑනේ මේ දෙවිවරු සාමාන්‍යයෙන්. එතන එතුමා පැහැදිලිව කිව්වා එතුමාට හම්බුනේ අපායක්. ඒ කියන්නේ යක්කු ටිකක් එක තමයි ඒ මල පෙරේතෝ ටිකක් එක තමයි මේ වැඩේ කරන්න සිද්ධ වුනේ කියන එක තමයි එතුමා අර කියන්නේ නැතුව කිව්වේ. සා පැහැදිලිව එතුමා පටන් ගත්තෙම
යක්කු පෙරේතයොත් එක්ක අපායක් එක්ක වැඩ කටයුතු කරනවා කියන එක. ඒ අපාය කියන එක ගරු අධිකරණය තීන්දුවක් හැටියට දුන්නා. මේ රට අපායක් කරේ රාජපක්ෂ ඒ පවුලේ උදවිය ප්‍රමුඛ ඒ මූලික වෙලා පොහොට්ටුවේ වැඩ කරපු කණ්ඩායම කියන එක. සහ පැහැදිලිව මේ දෙක ඉතාමත්ම හොඳින් ගැලපෙන මේ අයවැයේ ඉදිරිපත් කරපු ප්‍රධානම එහෙම නැත්තම් මූලිකව රටට පිළි අරගන්න පුළුවන් ප්‍රධානම කාරණය තමයි ඒක හැටියට දකින්නේ මේ අයවැය විශේෂයෙන්. අයවැය අනිත් කාරණා ගත්තාම විශේෂයෙන්ම බිලියන 4300ක් ආදායම ලබනකොට බිලියන 6900ක් වියදම් කරනවා. දැන් මෙතන වෙනස මේ අයවැය පරතරය. මේ අයවැය පරතරය කොහොමද දැන් පියවගන්නේ? මේක පියවර ගන්න සූදානම මොකක්ද? බදුද? එහෙම නැත්නම් වෙනම අපනයන ආදායම් ටිකද? එහෙම නැත්නම් අපිට දැන් දැනගන්න ලැබිලා තියෙනවා අර්ථ සාධකයට අත තියන්න යනවා ඒකට බද්දක් ගහලා කියලා. දාර්ථ සාධකයට අත තියලා බද්දක් ගහපුවම මේක වහෙන් හොරෝ මේවල කිසිම සඳහනක් නැතිව මෙන්න තියන්න යනවා අත. භයානකව මේ රටේ තියෙන ප්‍රධානම තියෙන අරමුදලට මේ අරමුදලෙන් ගන්න ලේසි මුදල්. ඒ නිසා මේ අරමුදලෙන් ගන්න අත තියන සූදානම් වෙන නිසා අපි පැහැදිලිව කියන ආණ්ඩුවට ඒ වැඩේට සූදානම් වෙන්න එපා. මොකද මේ මොහොතේ අපි දන්නවා රට ප්‍රශ්නක තියෙනවා. අයවැය හදද්දි විශාල ප්‍රශ්නයක් තියෙනවා ජනාධිපතිලට එහෙම නැත්නම් මුදල් අමාත්‍යවරයාට. අපි ඒක පිළිගන්නවා. හැබැයි මේ අයවැයේ තියෙන ප්‍රධාන වැරදි ටික තමයි මේ විශේෂයෙන්ම ජනතාවකින් ගන්න බදු මුදල් එහෙම නැත්නම් ජනතාව වෙනත් ආකාරයේ ගන්න ආදායම් ටික නිවැරදිව කළමනාකරණය කියලා වියදම් කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ නැහැ කියන එක තමයි අපි කියන්නේ. මේක දේශපාලන වශයෙන් තමුන්ට ඊළඟ ඡන්දකට එන්න අවශ්‍ය කරන වැඩසටහන නිර්මාණය කරලා තියෙනවා. මොකද මේක ඇතුලේ තියෙන කරුණු කාරණා ටික අරගත්තාම අපි එක පැත්තකින් එයාපෝට් එකක් ගැන කියනවා, අස්වැසුම ගැන කියනවා, විමධ්‍යගත ගැන කියනවා. දැන් විමධ්‍යගත මොකද කරන්න යන්නේ? විමධ්‍යගත කියලා මිලියන 11,250ක් වෙන් කරලා ඒක දොළපෙදේනියක් හැටියට ආණ්ඩුවේ කට්ටියට දෙන්න යනවා තමුන් එක්ක ඊළඟ ඡන්දෙට ඉන්න ඕන නිසා. එතකොට ඒක දිය යුතු කාරණාවක්ද? ඒක කළ යුතු කාරණාවක්ද? මේ වෙලාවේ ඡන්ද මගට එහෙම නැත්නම් කුමන්ත්‍රණ කරලා ඡන්ද ව්‍යාපාර කරන වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ නැහැනේ. එහෙනම් විමධ්‍යගත දුන්නා නම් මේක 225 වරප්‍රසාදයක් 225ටම දෙන්න ඕන. හැබැයි 225ට දෙන්නේ නැතුව දැන් ආණ්ඩුවේ තමුන්ගේ ව්‍යාපාරයේ ඡන්ද ව්‍යාපාර කරන වැඩසටහන් වලට එහෙම නැත්නම් දිස්ත්‍රික් සභාපතිවරුන් ඒ අය සියලු දෙනාත් අර ඇමතිවරුන් තමුන්ගේ ග්‍රහණයට ගන්නවා වගේම අනිත් පැත්තෙන් දිස්ත්‍රික් සභාපතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් ග්‍රහණයට ගන්න අවශ්‍ය කරන වැඩසටහන නිර්මාණය කළ තියෙන නිසා ඒක ඉතාමත් මැරදී. දැන් මේකේ කරන්න තිබිච්ච කාරණා ටික බලන්න. දැන් අස්වැසුම ගත්තාම අස්වැසුමේ කියන්න පුළුවන් නිර්ණායකයා ආණ්ඩුවට කියන්න පුළුවන් කොහොමද තෝරගන්නේ කියලා නිර්ණායකයා. දැන් මෙතුවක් කල් දාලා තියෙන අභියාචන ටික අඩු ගානේ බලලා තියෙනවද? ඒ කියන්නේ සුදුස්සෝ පාක්ෂික හැටියට වෙනත් පක්ෂක ඉන්නව නම් එයාට දෙන්න එපා කියන තව තීන්දුව තමයි ඉන්නේ. මොකද මැතිවරණයක් ඉදිරියේ කරන්න අවශ්‍ය නම් තමුන්ගේ පාක්ෂිකයව සන්තෝෂ කරන්න තමුන්ගේ පාක්ෂිකයගේ බඩවියත පුරවන්න විතරයි සූදානම් වෙන්නේ. ඒ නිසා අපි කියනවා පැහැදිලිව මේ රටේ දේශපාලනය කරන්න එපා කියලා අපි පැහැදිලිව කිව්වා. හැබැයි දේශපාලනය දැන් මේ රටේ පරිපාලනයත් එක්ක ඇතුල් කරලා රටේ ජනතාවගේ බදු මුදල් ටික දේශපාලනයට පාවිච්චි කිරීම ගැන විශාල අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම පැහැදිලිව කියන්න ඕන කාරණාවක් තමයි දැන් වැටුප ජීවන දීමනාවක් හැටියට ලබා දෙනකොට එහා පැත්තේ බලන්න දැන් අපි අහනවා ජනතාවගෙන් තමුන් ජනතාව සියලු දෙනාම එදිනෙදා ගන්න පරිභෝජනයට ගන්න බාහන දිගේ තියඳලා ප්‍රවාහණය වෙන්න පුළුවන් ඊළඟට සෞඛ්‍ය වෙන්න පුළුවන් අධ්‍යාපනය වෙන්න පුළුවන් මේ සියල්ලටම එදිනෙදා වියදම් කරන මුදල් වලින් එක මාසයක් හරියට ගණන් හදලා බලන්න 15 ඉඳලා 18 වුණාට පස්සේ 3ක් වැට්ටක වැඩි වෙනකොට කොච්චර වියදමක් මාසෙක බදු මුදලක් සාමාන්‍ය ජනතාව ගෙවනවද කියන්නේ. සාමාන්‍ය ජනතාව මේ බදු මුදල ගෙවපුවම අපි හිතමු අස්වැසුමේ රුපියල් 10000ක් හරි 15000ක් හරි එනකොට ඒ දෙක ගලපන ගල බලන්න කොයි ආකාරන. ඒ කියන්නේ අර අහිංසක මිනිසුන්ගේ සල්ලි ටික අරගෙන දේශපාලන වශයෙන් මහා අඬ පෙර ගහලා උත්සවයක් තියලා මෙහා පැත්තේ මේ මුදල් ටිකම බෙදලා දෙන්න අවශ්‍ය වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තියෙනවා. අපි කියන්නේ පැහැදිලිව මේ අයවැයෙන් නිර්මාණය කරන්න තිබිච්ච කාරණා කීපයක් තිබුණා. මේ අයවැයෙන් නිර්මාණය කරන්න තිබුණා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයා. මේ රටේ සමස්යක් ඇටියෙ දේශීය වශයෙන් ග්‍රාමීය වශයෙන් ගම ශක්තිමත් වෙලා තියෙන ගමේ මිනිසුන්ට පරිභෝජනය කරන්න කන්නාඳින්ද ලැබෙන්නේ, ඒ වගේම ජීවත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය ලැබෙන්නේ, රැකියාව ලැබෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලින්. හැබැයි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවා සම්පූර්ණයෙන්ම පාගල බිමට දාලා පොඩි පට්ටම් කරලා තියෙන්නේ. එහෙම මොහොතක කොහොමද රැකියා ටික ඉතුරු වෙන්නේ අර කම්කරුවට? කම්කරුවට අස්වැසුම දුන්නට වැඩක් නැහැ. අස්වැසුම ගන්න කම්කරුවා වැඩ කරන කර්මාන්ත ශාලාව කඩාවැටෙනවා නම් ආණ්ඩුව. මොකද විදුලි බිල සම්බන්ධව, තෙල් බිල සම්බන්ධව, ඊළඟට ප්‍රවාහනය සම්බන්ධව, ඊළඟට විශේෂයෙන්ම ඒ තමුන්ගේ රැකියාව කරන්න අවශ්‍ය කරන අඩුම කුඩුම ටික ගන්න අවශ්‍ය කරන මුදල් ටික, ඒ වගේම බඩු මිල මේ සියල්ලම අරගෙන ගත්තාම ඒ වියදම් ප්‍රමාණය මදි ඒ කර්මාන්තය කරගෙන යන්නේ. ඒ කර්මාන්තය අපි තුමු සතියක් කරන කර්මාන්තයේ දවස් 3කට 1 සතියකට වැඩ කරනවා නම් ඒ දවස් 2ක් වැඩ කරන කෙනාට රැකියාව ලැබෙන්නේ නැත්නම් ඒ වැටුප අහිමි වෙනවා නම් එතන ඊට පස්සේ යාට අස්වසුම දුන්නට වැඩක් නැහැ. ඒ නිසා පැහැදිලිව ක්‍රියාත්මක කරන්න තිබුණේ මේ අයවැයේදී පැහැදිලිව සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවාගේ බැංකු පොලිය සම්බන්ධව, විදුලි බිල සම්බන්ධව, තෙල් සම්බන්ධව, ඊළඟට විශේෂයෙන්ම අමුද්‍රව්‍ය ගන්න කරන අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන අරමුදලක් නිර්මාණය කරන්න තිබුණ කර්මාන්ත ටික ග්‍රාමීය වශයෙන් රැකෙන්. හැබැයි ඒ වැඩ කොටස කරේ නැහැ. අපි ඊළඟට ගමුකෝ අපනයනේ සම්බන්ධව. අපනයනේ සම්බන්ධව මේ අයවැය මොකද්ද කරලා තියෙන්නේ? අපනයනේ සම්බන්ධව පැහැදිලිව විදේශගත ශ්‍රී ලංකිකයේ අතේ දෙවන්ත ශක්තියක් තියෙනවා. අපි පැහැදිලිව පුනපුනා මේ පාර්ලිමේන්තුවේ කිව්වා තානාපති කාර්යාලය හරහා නිර්මාණය කරන්න යම් කිසි විදේශගත ශ්‍රී ලංකිකයෙකු එකට එකරාශි කරගෙන එයාගේ ශක්තිය ශ්‍රී ලංකාවට අරගන්න කියලා. එයාගේ විශාල ශක්තියක් තියෙනවා, එයාගේ පළපුරුද්දක් තියෙනවා, එයාගේ මුදල් තියෙනවා, අරමුදල් තියෙනවා, ඊළඟට එයාගේ නිර්මාණ තියෙනවා, ඊළඟට විශේෂයෙන්ම ඒ විදේශිකයා විදේශ රටවල ජීවත් වෙන කෙනා විදේශ රටවල තියෙන වෙළඳපොළ හොඳට අඳුරාගෙන තියෙනවා. අඩු ගානේ අපේ රටේ වැඩපිළිවෙලක් තියෙනවද විදේශ රටවල තියෙන වෙළඳපොළ හඳුනාගන්න? මොනවද විදේශ රටවලට අවශ්‍ය කියන එක? වර්තමානයේට මොනවද අවශ්‍ය, අනාගතයට මොනවද අවශ්‍ය කියන වැඩපිළිවෙල අපි අඳුරගෙන තියෙනවද? ඒකට අවශ්‍ය කරන ඒ ශ්‍රී ලාංකිකයාගෙන සහභාගි ලබාගෙන මේ රටේ විශේෂයෙන්ම අපනයන ශිල්පයේ නිෂ්පාදන ක්‍රමවේදය සකස් කරන වැඩපිළිවෙල සකස් කරලා තියෙනවද? ඒකට වැඩපිළිවෙලක් මේ අයවැයස තියෙනවද? කොහෙත්ම නැහැ. එතකොට කොහොමද අපි අපනයන විදේශ මුදල් ටික අපි එකතු කරන්නේ? සංචිතය වැඩි කරගන්නේ කොහොමද අපි? ඒ සංචිතය වැඩි කරගත්තොත් තමයි ඒ සංචිත මහ බැංකුව හරහා ශ්‍රී ලංකා මුදල් වලට ප්‍රයෝජනට අරගෙන මේ රටේ ජනතාවට සමස්යක් හැටියට අවශ්‍ය දේවල් ලබා දෙන්නේ. හැබැයි ඒක උරුස කරන්න බෑ. අද බැංකු ටික මොකද වෙලා තියෙන්නේ? රාජ්‍ය බැංකු දෙකම කඩාවැටිලා 20%කට වඩා අක්‍රීය නැක්‍රමයට වැටිලා ණය ටික. තව ඉදිරි කාලයේදී මේ 20, 40, 50 වෙන්නේ නැද්ද? ඒ පණ වුණා මොකද්ද වෙන්නේ මේ රටේ? ඒක වෙන්න හේතුව මොකද්ද? රටේ සමස්ත කර්මාන්ත ශාලාවල එහෙම නැත්නම් කර්මාන්ත හිමිකරුවෝ තමුන්ගේ කර්මාන්ත ටික කරගන්න බැරුව කඩාවැටලා තියෙන්නේ වියදම් වැඩි නිසා. වියදම් වැඩි නිසා කඩාවැටෙනකොට ඉල්ලුමත් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් කරනකොට දේශීය වශයෙන් නිෂ්පාදනය කරන සමහර දේවල් දේශීය පරිභෝජනය කරන
දේවල්
දේශීය පරිභෝජනය කරන්නේ නැත්නම් ජනතාව පරිභෝජනයෙන් අයින් වෙනවා නම් තමුන්ගේ අතේ සල්ලි නැතුව පරිභෝජනය අඩු කරනවා නම් ඒක වදින්නේ කර්මාන්තකරුවන්. ඒතර කර්මාන්තකරුවා කඩාවැටෙන්න අවශ්‍ය කරන මේ සැලසුම ග්‍රාමීය වශයෙන් වෙන්න පුළුවන්, ජාතික වශයෙන් වෙන්න පුළුවන්, ඊළඟට විශේෂයෙන්ම ඊට අමතරව ගත්තාම විදේශීය වශයෙන් නිර්මාණය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන 7-5ක් වෙන් කළ වැඩපිළිවෙලක් මේක දකින්නේ නැහැ. ඊළඟට විශේෂයෙන්ම ගත්තාම සංචාරක ව්‍යාපාර කුසකර්මාන්තය සහ ධීවර කර්මාන්තය සඳහා මේකටත් විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන්න පුළුවන්. මේ වැඩපිළිවෙල සකස් කළා නැහැ. මේ අයවැය ඇතුලේ එහෙම සම්බන්ධව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා අපි දකින්නේ නැහැ. ඒ නිසා පැහැදිලිව අපි කියන්නේ රටේ ආදායම් ගද්දී බදු ගහලා එක එක දේවල් වලින් ආදායම් ගන්න අවශ්‍ය වෙනවා. හැබැයි ඒ ආදායම් අරගෙන ආදායම් වියදම් කරන වැඩපිළිවෙල සැලසුම් සහගත වෙන්න ඕන. ඒක රටේ මේ රටේ දැන් බංකොලොත් බායට පත්ලා තියෙන මේ රට තමුන්හන්සලා අපායක් කරපු මේ රට නැවත නිවැරදි කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල හදන්න නම් ජනතාවගේ ප්‍රශ්න ටික හරියට හඳුනාගෙන ඒකට අවශ්‍ය කරන මුදල් ප්‍රතිපාදනය වෙන් කරන්න. හැබැයි ඒකට අවශ්‍ය මුදල් ප්‍රතිපාදනය වෙන් කරන වෙනුවට තමුන්හන්සලා දේශපාලන වාසි ලබා ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල තමයි. ඒ නිසා තමයි එයාපෝට් එකක් දැන් මත්තල එයාපෝට් එකේ ගණන් ටික අරගෙන ගත්තාම අපි ඉදිරියේදී ඒ විශේෂ සම්බන්ධව ආපුවම අපි කතා කරන්නම්. මත්තල එයාපෝට් එකේ කොච්චර වියදමද, කොච්චර පාඩුවක් වෙනවද කියන එක, කොච්චර මගින් ප්‍රමාණයද ඇවිල්ලා තියෙන්නේ, කොච්චර කාගු ප්‍රමාණයද ඇවිල්ලා තියෙන්නේ කියලා. හැබැයි ඒක තියදී නැවත හිඟුරක් ගොඩ එකක් හදනවා. එනිසා පැහැදිලිව අපි දැනගන්න ඕන හිඟුරක් ගොඩ හැදුවට අපිට ප්‍රශ්නයක් නැහැ. ඒකේ අවශ්‍යතාවය කොච්චරද මේ අවස්ථාවේදී? රට නැවත ගොඩ ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලට එයාපෝට් එකට මේ වෙලාවේ අවශ්‍ය වෙනවද? ඒ විතරක් නෙමෙයි සමහර වෙලාවට සමහර සංවර්ධන කටයුතු සඳහා මුදල් වෙන් කරලා තියෙනවා. ඒ සංවර්ධන කටයුතු කරන්න පෙර මේ රටේ ජනතාවගේ ජීවිතය නගා සිටවන්න අවශ්‍ය කරන තමුන් කරන සුවන් රැකියාවක් වෙන්න පුළුවන්, කර්මාන්තයක් වෙන්න පුළුවන්, දේශීය වශයෙන් වෙන්න පුළුවන්, ඊළඟට අපනයන වේගයක් ගන්න පුළුවන් ඒක ශක්තිමත් කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල තමයි ඒකට මුදල් ප්‍රතිපාදනයෙන් කළා තමයි ඉදිරියේදී ඒ ගන්න ආදායමෙන් තමයි රටේ අනිත් කටයුතු කරන්න සම්මත වෙන්නේ ඒ නිසා මේක වැරදි විදියට හදපු අයවැයක් මේක හිතාමතා කරපු වැරද්දක් හැටියට අපි දකිනවා ඒ නිසා විශේෂයෙන්ම මේ සම්බන්ධව අපිට තියෙන විරුද්ධත්වයක් අපි
ඉදිරියේදී
විරුද්ධත්වය ප්‍රකාශ කරන්න බොහොම ස්තුතියි ඔබතුමාට අවස්ථාව ලබා
දෙන්න. Thank you. Honorable Tarak Balasuri you have 10 minutes.
ගරු මුලස්ස අරුඩ මන්ත්‍රීතුමනි මම අයවැය කතාව පටන් ගන්න ඉස්සෙල්ලා වචනයක් හරි මේ සුප්‍රීම් උසාවියේ ඒ දීපු ජජ්මන්ට් එක ගැන මම වචනයක් හරි ප්‍රකාශ කරන එක මගේ වගකීමක් කියලා කියනවා. විශේෂයෙන්ම මම කනගාටු වෙනවා මම ඒ දීපු තීන්දුව පිළිබඳව. මොකද මෙවැනි වෙලාවක ඒ යම් කිසි මට්ටමකට මේක තවත් දුරටත් ඒ රට බෙදෙනවා මිසක් ඒ රට එකහු වෙන්නේ නැහැ. I think it's a bit of a truncated judgment. And I'm also quite I'm also baffled that the constitution says that the parliament has the control of monies finances and also I believe that I'm not in any way saying that people who have filed the cases, they have the right to file the cases, and of course the learned Supreme Court judges has their own right to express their opinion. But I feel this is a very the timing of this judgment is very. I'm only looking at it from a political angle, and this is not the right time for such judgment. It will only divide the country, and also to say that one person or certain number of people are only responsible, and they are the actions which have taken is arbitrary, and it has. Exaggerated the situation. I don't think that's a very fair judgment. We know that there are root causes of this. The COVID was one of the root causes, and there have been other countries which have become bankrupt. Certain policies which were implemented at that time, including modern monetary theory, was not only implemented in Sri Lanka; it was implemented in other countries too. And to say that the decisions and the policies which have been carried out at that time is arbitrary, I don't think it's a fair judgment. And I'm also I think the page 300 page judgment, I haven't read the entirety of the judgment, but the court also went on to hold that the administrative action, I quote, the administrative action, the decisions contrary to the public trust would be in excess and or abuse of power by the executive and therefore violation of the fundamental rights in general and the article 12, 1 of the constitution in particular, which guarantees equality before law and equal protection of the law. So the administrative acts and decisions, the honorable presiding member, are the policy decisions. What the administrative acts is, the policy decisions being taken into action. So that's a right of this parliament, and of the executive, I'm sorry. And then also the article 12A is not pertaining to an individual. So these petitioners, both in application of Supreme Court Fundamentals Rights 195/2022 and Supreme Court Fundamentals Rights 212/2000, has evoked the fundamental rights jurisdiction of this court in the interest of the public. We know that none of these petitioners are claiming any losses or impacted on the petitioners on an individual basis, but the assertion is as a result of the conduct of the respondents of the entire citizenry had to undergo hardships which could have been avoided. So I hope that this House will bring in to have a debate on the judgment later on. දැන් ගරු මන්ත්‍රීතුමන්ලා මෙතනදී පැවසුවාන්ට මම අයවැය ගැන කතා කරමු. අපි දැන් ඒ අයවැය වාදයේදී මෙතනදී විපක්ෂයෙන් ඒ මම දැක්කේ ඒ කාරණා දෙකක් තියෙනවා. එක්කොත් මේ ෆිසිකල් ඩිසිප්ලින් නැත්නම් ෆිසිකල් රෙස්පොන්සිබිලිටි එකක් මෙම රජයෙන් පවත්වාගෙන යන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඒ දීපු දීමනා නැත්නම් ඒවයි වැඩක් නැහැ කියන එක තමයි කිව්වේ. මිතර මෙතන මීට ඉස්සෙල්ලා කතා කරපු മന്ത്രി කෙනෙක් කිව්වා අපි මෙන්න මේ දේවල් කරොත් එහෙම IMF එකේ තිබෙන ඒ කන්ඩිෂන්ස් අපිට හරියටම එන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම ගැටලුවක් කියලා. ඒතකොට මේ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපිට තවදුරටත් ඒ ජනතාවට සහනයක් දෙන්නේ නැතුව මේ IMF එකට අවශ්‍ය විදියටම ඒ අනුකමනය කරන්න කියන එකයි. හැබැයි තවත් මන්ත්‍රීවරුන් මෙතනදී ඒ අදහසක් කතා ඉදිරිපත් කළා. ඒ රුපියල් 10000ක් දුන්නට ඒ වැඩක් නැහැ. මීට වඩා වැඩි කරන්න ඕනේ. මෙන්න මේ සහන දුන්නට කිසිම වැඩක් නැහැ කියලා. මම හිතන්නේ මෙන්න මේ කාරණා දෙකම අපි ගැලපුවොත් එහෙම අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ කොච්චර අමාරු කාලයකද මෙවැනි අයවැය ඉදිරිපත් කරලා තිබෙන්නේ කියන එක. මම එහින්දා මේ අයවැය මේ අවස්ථාවේදී කවුරු ඉදිරිපත් කරත් ඒක ලේසි දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම මම පිළිගන්නවා අපේ ඒ රෙවෙනියු පැත්තෙන් නැත්නම් ඒ රජයේ ආදායම් පැත්තෙන් ඒ 150කින් විතර අපි ආදායම බලාපොරොත්තු වෙනවා බිලියන 7ක් වගේ ත්‍රිලියන 7ක් වගේ ප්‍රමාණයක්. ඒක එච්චරම ලේසි පහසු දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම මං හිතන්නේ අර ටින් නම්බර් එකක් එහෙම නැත්නම් ටැක්ස් ඒ නම්බරයක් එක්කෝ කරන්ට් අකවුන්ට් එකක් මේවා කරනවා නම් නැත්නම් වාහනයක් ගන්නවා නම් නැත්නම් ඉදුමක් විකුණනවා නම් ඒක ඇතුල් කරන එක බොහොම හොඳ දෙයක් කියලා මං විශ්වාස කරනවා. මොකෝ මෙතෙක් කාලයක් අපි පුළුවන් තරම් බැලුවේ මොකද්ද අර ඉන්ඩයරෙක්ට ටැක්සස් වැඩි කරන්න නැත්නම් ඩයරෙක්ට් ටැක්සස් වැඩි කරන්න එකට අපි ගියේ නැහැ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක හොඳයි. කෙසේ වෙතත් 150ක් අපිට ආදායම වැඩි කර ගන්න පුළුවන්ද කියන එක අපි අපිට සෑහෙන මහන්සි වෙනවා කියන එක තමයි මම හිතන්නේ. නමුත් මේක එක පැත්තකින් අපි බලන්න ඕනේ ඒ මධ්‍යම කාලීන අයවැයක් කියලා. මොකෝ ඒ අවශ්‍ය ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ කරන එක තමයි මම හිතන්නේ මෙතනදී ඒ වැදගත්ම වන්නේ. දැන් ඒ ජනාධිපතිතුමා එතුමාගේ අයවැය කතාවේදී ඒ CEB එකේ නැත්නම් ඒ විදුල් බල මණ්ඩලයේ අවශ්‍ය ඒ වෙනස්කම් මොනවද කරන්නේ කියන එක එතුමා පැහැදිලි කරලා කිව්වා. ඒවල මෙතනදී ඒ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුනුත් ඒ වගේම ඒ ආණ්ඩු පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුනුත් අවිවාදයෙන් පිළිගන්න ඕන කාරණාවක් තමයි ඒ අපිට ඒ CEB වගේ ආයතන ප්‍රතිසංස්කරණය කරේ නැත්නම් මොන රජයේ බලයට ආවත් මේ ආර්ථික ගැටළු වලට අපිට මුහුණ පාන්න වෙනවා කියන එක. ඒ වගේම තමයි මම හිතන්නේ ඒ අධ්‍යාපනයේ පැත්තෙනුත් ඒ ප්‍රතිසංස්කරණ හුඟක් හොඳයි. අපි දැනට බිලියන 2ක් වගේ ප්‍රමාණයක් අපි ඒ දරුවන් රට ගිහිල්ලා ඒ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න අපි වියදම් කරනවා. නමුත් අපිට ඒ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ඒ ලංකාවේ ගෙනල්ලා පටන් ගන්නොත් ගත්තොත් එහෙම ජම්ක්ස් විද්‍යකට මෙතනදී ඒ ආදායමක් ලබා ගන්න පුළුවන් වුණා. ඒ වගේම මීට ඉස්සෙල්ලා හිටපු മന്ത്രി කෙනෙක්ගේ මට ඉස්සෙල්ලා කතා කරපු മന്ത്രി කෙනෙකුත් විශේෂයෙන්ම මේ අදානි සමාගම ගැන කතා කරා. මෙන්න මෙච්චර ප්‍රමාණයක් එතුමාගේ කාලේ එතුමා හැම කරා ඒ කරන්න බැරුණාද කියලා එතුමා කිව්වා. රනිල් වික්‍රමසිංහ මහත්තයා විරුද්ධ වුණා කියලා. නමුත් එතනදී ඒ මුදල් ප්‍රමාණය ගැන කතා
කරන්නේ
එතන වැදගත්ම කාරණාව මම හිතන්නේ එතුමාට ඒක අමතක වුණා. ඒ තමයි අපි ඒ සෝල පවර් වලට යනවා නම් එහෙම නැත්නම් අපි හරි එහෙම නැත්නම් අපි වින් පවර් වලට යනවා නම් අපේ නිෂ්පාදන වියදම අඩු වෙනවා. ඒ නිෂ්පාදන වියදම අඩු වුණොත් එකෙන් රටේ ඉන්න සියලු දෙනාටම එකෙන් සෙතක් වෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒ යම් කිසි මට්ටමකට මේ ජනතාවට දෙන්න පුළුවන් ඒ සහන දීලා තිබෙනවා. නමුත් අපි අනිවාර්යයෙන් මේ ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ අපි කරන්න අවස්ථාවක් තිබෙනවා. අපි අපිට තවදුරටත් මේ යැපෙන මානසිකත්වයෙන් අපි මේ රට ගොඩ දාන්න ගියොත් එහෙම අපිට ඒක කරන්න බැරි වෙනවා. අපිට ඒ විදුලිය නිෂ්පාදනය කරනවා නම් ඒ නිෂ්පාදන වියදම අඩු කරන්න වෙනවා. එහෙම නැත්නම් අපි පෙට්‍රල් ටික අපි ගියනවා නම් ඒ පෙට්‍රල් ටික ඒ වෙළඳ පොලේ හිමිලට අපි දෙන්න අවශ්‍යතාවයක් තිබෙනවා. අපි අද පොලිම් යුගයක් නැති වුණාට අපි සම්පූර්ණයෙන්ම මේ ආර්ථික අපහසුතාව වලින් එළියට ඇවිදින් කියලා අපි හිතන්න උවමනාවක් නැහැ. අපේ මේ බජට් එකේ තියෙන ඒ ඉලක්ක දිහා බැලුවොත් එහෙම මම හිතන්නේ ඒ ඉලක්ක ආදායම 133 ඒ වියදම අපි 133කින් වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම ඒ ආදායම 150කින් වැඩි කරලා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. මෙව්වා වලට අනේක ලේසි නෑ. ඒකද මේවා කලමනාකරණය කරනකත් ඒක ලේසි නෑ. කෙසේ වෙතත් මම හිතන්නේ විශේෂයෙන්ම ඉදම් ප්‍රතිසංස්කරණ වගේ දේවල් ඉතාම වැදගත් වෙනවා. අපි ගත්තොත් එහෙම 1970 ගණන් වල තිබි ඒ කරපු ඒ ඉදම් ඒ විශේෂයෙන්ම ඒ සිංහල ජනතාවකින් ඒ ඉදම් ගත්ත එකේ මම දකින අන්දමනම් මම ඒක ලොකු හානියක් වුණා. ඒ ඉදම් තිබුණා නම් ඒ කට්ටියට යම් කිසි විදියකට ඒ ප්‍රාධාන්‍යක් තිබෙනවා. ඒ හරහා
අර ඔබ මේ ටයිම් ඉස්සෙල්ලා
දැන් ඔය ජෝන් ෆිල්ස් ආයතනේද ෆින්ලේස් ආයතනේද ඒව ඔක්කොම වතු ආයතන. නමුත් අද ජෝන් ෆිල්ස් ආයතනේ වතු විතරක් නෙවෙයි බලාගන්නේ, ඒ කට්ටිය හෝටල් ගහනවා, විශාල වරායවල් හදනවා, විශාල ආයතන. ඉතින් ඒ වගේම ඉතින් ඒ ඉඩම් ගත්ත එකෙන් අපිට යම්කිසි අසාධාරණයක් මං හිතන්නේ වුණා. ඒ ඉඩම් ප්‍රතිසංස්කරණ කරලා ඉඩම් දෙන එක මං හිතන්නේ ඉතාම වැදගත් දෙයක්. විශේෂයෙන් මේ වතු කරේ ඉන්න ජනතාවටත් ඒ ඉඩම් අයිතිය දුන්නොත් එහෙම ඒ දරිද්‍රතාවයේ යම්කිසි මට්ටමකටම ජනතාවගේ දරිද්‍රතාවය අඩු කර ගන්න පුළුවන් කියලා මං විශ්වාස කරනවා. ඉතින් මේ අමාරු කාලෙක අමාරු වකවානුවක මෙවැනි අයවැයක් ඉදිරිපත් කරපෙකට මං විශේෂයෙන්ම ඒ ජනාධිපතිතුමාට මගේ ස්තුතිය ජනතාව ප්‍රකාශ කරනවා.
Thank you. Honorable Nalaka Godeva, you have 10 minutes.
ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි, මෙවර අයවැය ඉදිරිපත් කරන ලබන්නේ රටේ ආර්ථිකයේ පීඩනය දරාගන්න බැරුව මේ රටේ ජනතාව අන්තිම අසරණ වෙලා ඉන්න වෙලාවක. අඩුම ගානේ මේසෙට කෑම ටික ගෙනියන්න බැරි තරමට මිනිස්සු අමාරු ඉන්න වෙලාවක තමයි මේ අයවැය ඉදිරිපත් වෙන්නේ. ඉතින් මේ අයවැයෙන් අපි බලාපොරොත්තු වුණා ප්‍රධාන වශයෙන්ම ගැටලු දෙකක් ගැන කතා කරාවි කියලා. පළවෙනුව දිගින් දිගටම සිදුවීම පවතින ආර්ථිකය හැකිලීම, දෙවැනි දේ දිගින් දිගටම වැඩි වෙන ණය බර. නමුත් මේ දෙකටම ආණ්ඩුව පිළිතුරු දීලා නැහැ. ආණ්ඩුව පිළිතුරු දිය යුතුව තිබුණේ රජයේ ආර්ථිකය නැවත සක්‍රිය කර වර්ධනය කරන්නේ කොහොමද, එමෙතන රජයේ මේ ණය උගුලෙන් අපිව ගලවා ගන්නේ කොහොමද කියන කාරණය. මේ කාරණා දෙකම මේ අයවැයි අපි දකින්නේ නැහැ. ඒ වෙනුවට ආණ්ඩුව අපිට යථාර්ථවාදී නොවන ආදායම් ඉලක්ක ඉදිරිපත් කරමින් ඉන්නවා. දැන් ගිය අවුරුද්දේ ජනාධිපතිතුමා තමන්ගේ පළවෙනි අයවැය ඉදිරිපත් කරමින් කිව්වා ඇස්තමේන්තුගත ආදායම රුපියල් බිලියන 3415ක් වෙනවා කියලා. يعني 2022 වසරේ වඩා 65% වර්ධනයක්. නමුත් අන්තිමට මොකද උනේ? දැන් කියනවා ලැබෙන්න තියෙන රුපියල් බිලියන 2851යි කියලා. ඒ කියන්නේ 117ක් ඇස්තමේන්තුගත ප්‍රමාණයට අඩුවෙන්. දැන් මොකද කරන්නේ මේ අවුරුද්දේ? මේ අවුරුද්දේ ඊටත් වඩා ඇස්තමේන්තු ගත කරනවා. දැන් ඇස්තමේන්තු ගත කරනවා රුපියල් බිලියන 4127ක්. මේ අවුරුද්දට වඩා 145% වැඩිවීමක්. නමුත් ඒක ලැබෙවිද? අපි හිතන්නේ නැහැ ලැබෙවි කියලා. මොකද ආර්ථිකයේ දිගින් දිගටම හැකිලෙමින් පවතිනවා. 2022 ආර්ථිකය 7.8%කින් හැකිලුණා. 2023 මුල් භාගයේ 7.9%කින් හැකිලලා තියෙනවා. එහෙමනම් මේ 2020 මේ අපේක්ෂිත ආදායම ලැබෙවි කියලා අපිට කීයටවත් හිතාගන්න බෑ. හැබැයි ආදායම කෙසේ වෙතත් වියදම් වල නම් කිසිම අඩුපාඩුවක් නැහැ ආණ්ඩුවේ. දැන් ලබන වසර සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 6.78යි. ඒ කියන්නේ මේ අවුරුද්දට වඩා බිලියන 1743කින් වැඩි. 34%ක වැඩිවීමක්. දැන් මේ තරම් අමාරු වෙලාවේ ආදායම වැඩි වෙන්නේ නැතුව වියදම මේ ආකාරයට වැඩි කර ගන්නවා. එතකොට මේ අපේක්ෂිත ආදායම ලබා ගැනීම සඳහා රජයට මොකද වෙන්නේ? මේ වියදම් පියවා ගැනීම සඳහා දිගින් දිගටම බදු වැඩි කරන්න වෙනවා, ගාස්තු වැඩි කරන්න වෙනවා. පහුගිය අවුරුද්දේ කහමාරිම අපි දැක්කේ ඒක තමයි. දැන් අලුත් එක තමයි වැට් එක 15%-18% වැඩි කරලා තියෙනවා. මේ 3%-3% නෙවෙයි මුලාසුරාඩු මන්ත්‍රීතුමනි වැඩි උනේ මේ අවුරුද්ද එක තුල. 2020 තිබුණේ 8% තිබිච්ච එක තමයි මේ 18%-ට යන්නේ. වැඩි වෙන විතරක් නෙවෙයි හිතානිද්දට බඩු ප්‍රමාණය විශාල ප්‍රමාණයක දුරකථන ගාස්තු, විදුලි බිල, වතුර මේ සියල්ලම වැට් එකතු වෙන්න පටන් ගන්නවා. එතකොට ගරු මුලාසුරාඩු මන්ත්‍රීතුමනි, ඔබතුමාත් ආර්ථිකය ගැන දන්න කෙනෙක්, ආර්ථික විද්‍යාව හදාරන කෙනෙක්, ඔබතුමා දන්නවා ආර්ථිකය මත අනවශ්‍ය විදිහට බදු පටවන ලෝකෙ පුරාම ප්‍රායෝගිකව අපි දකින දේ තමයි ඒකෙන් ආර්ථිකයේ සංවර්ධනයට වඩා වෙන්නේ ආර්ථිකයේ හැකිලෙන එක. බදු ඉහළ යනකොට ව්‍යාපාරිකව අධෛර්යමත් වෙනවා, මිනිස්සු වංචා කරන්න පටන් ගන්නවා, මිනිස්සු රට අතහැර යන පටන් ගන්නවා, අන්තිමට බලාපොරොත්තු වෙච්ච ආදායම ලැබිලා යන්නේ නැහැ. ඒ නිසා තමයි මේ විදිහට විශාල වශයෙන් බදු වැඩි කරලා ගිය අවුරුද්දේ අපේක්ෂිත ආදායම 10%ක විතර අඩු වුණේ. දැන් අපි දන්නවා ආදායම වියදමට වඩා අඩු වුණාම අයවැය පරතරයක් ඇති වෙනවා. දැන් 2024 අපේක්ෂිත අයවැය පරතරය රුපියල් බිලියන 2851ක්. කොහොමද මේ පරතරය පියවගන්නේ? රුපියල් බිලියන ට්‍රිලියන 3කට ආසන්න මේ පරතරය පියව ගන්න වෙන්නේ තවදුරටත් ණය ගැනීමෙන්. ඒ කියන්නේ දැන් ණය අරගෙන ප්‍රශ්නයක් කියලා තියෙන රටක් තව තවත් ණය ගන්නවා. ඒ ගන්න ගමන් අපිට අවිල බැඳලා බුද්ධ ධර්මය දේශනා කරනවා. බුදුහාඳුරෝ කියේ තමුන්ගේ ආදම හතරට බෙදලා හතරෙන් දෙකක් ආයෝජනය කරන්න කියලා. එකක් පරිභෝජනය කරන්න කියලා. මොකද මේ කරන්නේ? මේක ආදම වගේ දෙගුණයකටත් වැඩිය පරිභෝජනය කරන එක තමයි දැන් සිද්ධ වෙන්නේ. දැන් බලන්න වියදම බෙදලා නැටි මේ පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 5345යි. ඒකේ ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 1209යි. ඒකට ආයෝජන කියලා කියන්නේ අර වැඩි වෙනවා නෙවෙයි සාමාන්‍ය වේදම් වල පරිභෝජනෙනුත් භාගයක් තමයි ආයෝජනය කරන්න යන්නේ. මේ නිසා මොකද සිද්ධ වෙන්නේ? අධ්‍යාපනය ගත්තාම කිසිම වැඩියකින් ඒ අධ්‍යාපන සඳහා වෙන් කළ තියෙන මුදල් වැඩි වීමක් නැහැ. කාන්තාහ සමාජ බලගැන්වීම වගේ තාමත්ම වැදගත් ශ්‍රේෂ්ඨ මේ රටේ ආර්ථිකයට ගිය අවුරුද්දේ තිබිච්ච ප්‍රමාණයට වඩා භාරි අඩක් තමයි මේ අවුරුද්දේ වෙන් කරලා තියෙන්නේ. ඒ අතරේ පුලිය බරපතල ලෙස වැඩි වෙලා තියෙනවා. පුනරාවර්තන වියදම් වලින් හරි අඩක්ම මේ අවුරුද්දේ පුලිය. මොකද මේ ණය ගැනීම ප්‍රතිඵල මොනතරම් අපරාධයක්ද මුල අසුනරුදු මන්ත්‍රීතුමනි. දැන් ජනාධිපතිතුමා බලයට ආවේ මේ පාර මේ හොර චාන්ස් එක වෙලා කණා චාන්ස් එක වෙලා බලයට ආවේ මේ ණය අර්බුදේ නිසා. දැන් එතුමා ආවට පස්සේ ණය අර්බුදේ වෙලා තියෙන්නේ මොකද? ණය අර්බුදේ තවත් වැඩි වෙලා. දැන් අද රටේ ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනය ප්‍රතිශතයක විදිහට 100% පනලා. ඒක තවත් වැඩි වීම පවතිනවා. ඒ අතර මෙයාලා මොකද කරන්නේ? මෙයාලා හොඳ ආතලයක් ගන්නවා. ලෝකේ පුරාම ඇවිදිනවා. දැන් ඔන්න මම දැක්ක තියෙන මාලදිවයිනට තරව කියලා. ඉස්සෙල්ලා ගියා මේ චාල්ස් රජුරංගේ මේ කිරුළ පළ දෙන එකට, දැන් යනවා මාලදිවයිනේ දිවුරුඳීමත් බලන්න. අපි ඇමතිවරු බැලුවම ඇමතිවරු භාගයක් පිටරට. ඒ කාලේ මහින්ද රාජපක්ෂ මහත්තයා බැන්නේ පිරිස අරගෙන ප්ලේන් වලින් පිටරට යනවා කියලා. දැන් එක ප්ලේන් එක නෙවෙයි ප්ලේන් ගණනාවක් යනවා. ඉතින් ඒක තමයි අද සිද්ධ වෙලා තියෙන්නේ. මේ අයවැයෙන් යෝජනා කරලා තියෙනවා තව ට්‍රිලියන 3ක් ණය ගන්න. මේ ණය අරගෙන ජනතාව වෙනුවෙන් වියදම් කරන්න කියලා අපිට ප්‍රශ්න කරන්න වෙනවා. ගියපාර ජනාධිපතිතුමා තමගේ පළවෙනි අයවැය ඉදිරිපත් කරනකොට සමහර අය බොහොම සතුටුසුරා. මේ පැත්තේ සිටියයි කියලා සතුටු වෙච්චයි. මේ අපේ අයවැයක් ඉදිරිපත් කරන්න කියලා කිව්වා. හැබැයි අපි ණයකට එකගුණ නැහැ. මම මේ පාර්ලිමේන්තුවේ කිව්වා කොටියා කැලේ මාරු කරාට පුල්ලි මාරු වෙන්නේ නැහැ කියලා. වාර ගණනාවක් බලය ලැබිලා රටේ ආර්ථිකය හදන්න බැරි වෙච්ච කෙනෙකුට මේ පාර ආර්ථිකය හදන්න බෑ කියලා අපි කිව්වා. හැමදාම සුරංගනා කතා කර කියපු කෙනෙකුට මේ පාර වෙනස් දෙයක් කියන්න බෑ කියලා අපි කිව්වා. දැන් අපි ඒ කියපු දේවල් අද ඇත්ත වෙලා තියෙනවා. තමයි උදාහරණයක් පෙන්නනම් දැන් ගිය පාර ආයවැය ඉදිරිපත් කරමින් කරු මූලාශ්‍රවට මන්ත්‍රීතුමනි ජනාධිපතිව ප්‍රධාන වශයෙන්ම ආර්ථිකයේ ගොඩනැගීමේ කුළුණු තුනක් ගැන කතා කරා. ඒ තුන මත තමයි සියල්ල ගොඩනැගෙන්නේ කියලා. මොනවද මේ කුළුණු තුන? අපනයන ඉලක්කය කරගත් අරගකාරී ආර්ථිකය, පරිසර හිතකාමී හරිතා නිල් ආර්ථිකයක්, ඩිජිටල් ආර්ථිකයක්. අද ඒ ඔක්කොම අමතක වෙලා ඒ කුළුණු තුනම බිම. ඒක තමයි යථාර්ථය. ඒක තමයි යථාර්ථය. ඉතින් අද අලුත්ම දේවල් කතා කරන්නේ. අද හැමද ඒක තමයි අපි කියන්නේ රාපොත්තුමාගේ කයිවාරුවයි වැඩයි කියන්නේ දෙකක්. දැන් ගිය පාර වෙනත් බයිලා ගියා, මේ පාර අලුත් බයිලා කියනවා. මේ පාර කතා කරනවා ගිග් ආර්ථිකයක් ගැන. එන පාර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැති තවත් මොකක් හරි අලුත් දෙයක් ගැන. වාසනාවකට වගේ එන පාර නම් ආයෙත් ඉදිරිපත් කරන්න බෑ. මොකද ජනාධිපතිවරණ ඊට කලින් එනවා. ඒ නිසා ඊට එන පාර ආයෙත් ඉදිරිපත් කරනකොට වෙන ජනාධිපතිවරෙක් ඉඳීවි කියලා අපි විශ්වාස කරා. හැබැයි මේ රටේ ජනතාව ඇත්තටම මේ ආයෙය ගැන තවදුරටත් කිසිම උනන්දුවක් නැහැ. ජනතාවට එපා වෙලා
තියෙනවා.
ජනතාවට තියෙන ප්‍රශ්නේ අද වෙනස්. ජනතාවට තියෙන්නේ කෑම මේසෙද කෑම ටික ඉන්නේ කොහොමද කියන ප්‍රශ්නේ. දරුවා පාසල් යවන්නේ කොහොමද කියන ප්‍රශ්නේ. විදුලි බිල, වතුර බිල ගෙවන්නේ කොහොමද කියන ප්‍රශ්නේ. ඒ නිසා මේ ප්‍රකාශන වලින් ජනතාව තවදුරටත් රවට්ටන්නට බෑ. කරු මුල්ලාසුරණ බන්දිතුමනි, වර්තමාන රජයේ තියෙන ප්‍රශ්නේ ප්‍රතිපත්ති වලට වඩා ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රශ්නේ. මොකද එක්කෙනෙක් කර කියන දේ අනික් කෙනා දන්නේ නැහැ. රජයේ මූලික ප්‍රතිපත්ති රාමුව කවුරුද දන්නේ? උදාහරණ කීපයක් කියන්නම්. එක පැත්තකින් කර්මාන්ත සංවර්ධන ගැන කතා කරනවා. අනිත් පැත්තෙන් විදුලි බිල වැඩි කරනවා. කොහොමද කර්මාන්ත දියුණු කරන්නේ මේ රටේ? විදුලි බිල වැඩි කළා මොන කර්මාන්තද ලංකාවට එන්නේ? මේ වගේ විදුලි බිල වැඩි කරාම මොකද්ද මේකේ තියෙන අනුකූලතාවය? තව කෙනෙක් ඉදගෙන දිගට හරහාට රටට හැමදේම ගෙන්නනවා. බඩුමිල අඩු කර කියලා බිත්තරේට පිටරටින් ගෙන්නවා. මගේ දිස්ත්‍රික්කයේ ගම්පා බිත්තර නිෂ්පාදක ඉන්නවා 100 ගාණක්. එමේ සුක්කම ඉවරයි. කුඩා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් නංවන්න කියමින් අනිත් පැත්තෙන් බඩු ටික ගෙන්නවා. දකුණු අත කරන දේ වම් අත දන්නේ නැහැ. අපේ ක්‍රීඩා ඇමතුමා එහා පැත්තේ ඉන්නවා. ක්‍රීඩා ඇමතුමා එකක් කියනවා, ජනාධිපතිතුමා තව එකක් කියනවා. මේ විදිහට බෙදලා ඉඳගෙන කොහොමද මේක කරන්නේ? දැන් මේ රට අවශ්‍යලා තියෙන්නේ අවංක වැඩ පිළිලක්. අපිට අවශ්‍යලා තියෙන්නේ ඒකාබද්ධ ආර්ථික සැලැස්මක්. හරියට අඹ ගහට ගල් ගහලා මොකක් හරි ගිඩිය සියක් වැටි කියලා බලන් ඉන්නා වගේ නෙමෙයි කෙක්කක් අරගෙන එකින් එක මේ අඹ ඔක්කොම කඩා ගන්න පුළුවන් ඒකාබද්ධ ආර්ථික සැලසුමක් අපිට අවශ්‍යයි ඒ විතරක් නෙමෙයි ඒ සැලසුම ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකත්වයක් අපිට අවශ්‍යයි නායකත්වය කියලා කියන්නේ තනි පුද්ගලයෙක් නෙමෙයි නායකත්ව පිරිසක් අවශ්‍යයි මේ ආර්ථික ගැන දැනුමක් තියෙන රට ගැන හැඟීමක් තියෙන දූෂණයෙන් තොර අවංක පිරිසක් අවශ්‍යයි එවැනි අද පාර්ලිමේන්තෙත් ඉන්නවා සමහර ඊළඟ පාර්ලිමේන්තුවට අලුතෙන් එන්න පුළුවන් ඒ අය එකතු වෙලා මේ වැඩේ කරන්න නැතුව මේ රට ගොඩ ගන්නට බෑ කරු මූලාශ්‍ර මන්ත්‍රීතුමනි බව අවසර කරගෙන මට තප්පරයක් දෙන්න අපිට මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න අපිට ඉලක්ක තියෙන්නට ඕනේ අපි මොන හරි වැඩක් ගැන කතා කරනකොට ඒ අභියෝගය මොකද්ද කියන එක සංඛ්‍යා ලේඛන වලින් අරගෙන ඒවා බාර දෙන්න ඕන අමාත්‍යාංශවලට ඒ විදිහට තමයි සිංගප්පූරු දියුන්නේ ඒ විදිහට තමයි මැලේසියා දියුන්නේ අද මේ අමාත්‍යවරණ මොකද්ද කියලා ඉලක්ක එක්කෙනෙකුට ඉලක්කයක් නැහැ එක්කෙනෙකුට අභියෝගයක් නැහැ එදා වෙල ටුවස් වගේ තමයි මේ වැටි කියන්නේ එහෙම මේක කරන්න බෑ ගරු මුලස්සරේ මන්ත්‍රීපරි මගේ කාලය අවසන් නිසා මම ඉල්ලා සිටිනවා මේ මගේ කතාව හැන්සත්ගත කරන්න කියලා අවසන් වශයෙන් මම මේ රටේ ජනතාවට එකක් කියනවා අපි මොනතරම් දුෂ්කර
Thank you.